අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙවීම යටතේ පවත්වනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහන යටතේ අද දවසට අපට සාකච්ඡා කරන්න නියමිත වෙලා තියෙන්නේ ඉතිහාසයේ විෂය පිළිබඳව. යනුව අද මගේ ආදරණීය දරුවොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියට අයත් අපේ 4 පාඩම වන ලංකාවේ පැරණි සමාජය කියන මාතෘකාව යටතේ ලංකාවේ පැරණි සමාජය තුළ තිබුණු විවිධ ආගම් පිළිබඳව මම මගේ ආදරණීය දරුවොත් එක්ක අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලාංකීය පැරණි සමාජය තුළ අදටත් අපේ බහුතරයකගේ ආගම වෙච්ච බුදු දහම කොහොමද එදා සමාජය තුළ තිබුණේ. බුදු දහමට එදා සමාජය තුළ මොන වගේ තැනක්ද ලැබිලා තිබුණේ. බුදු දහම කොහොමද මේ පැරණි සමාජයත් එක්ක බද්ධ වෙලා තිබුණේ. මෙන්න මේ පිළිබඳව මම මගේ ආදරණීය දරුවොත් එක්ක අපි අහගෙන ඉන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට ඉහතින් අපි මේ පාඩම යටතේ ලංකාවේ පැරණි සමාජයේ කොහොමද තිබුණේ, පාලන ක්‍රම මොනවද, අපේ ආර්ථික රටාව මොන වගේද තිබුණේ, කෘෂිකර්මාන්තය මොන වගේද තිබුණේ, කර්මාන්ත කොහොමද තිබුණේ, වෙළඳාම කොහොමද තිබුණේ, අපේ පැරණි සමාජයේ තිබුණු විවිධ වෘතීන් මොනවද ආදී වශයෙන් මීට ඉහතදී අපි අහගෙන ඉඳපු මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරා. එකේ දිගුවක් විදියට මම අද කතා කරනවා අපේ පැරණි සමාජය තුළ කොහොමද මේ ආගම් ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන්ම මං අද මගේ දරුවොත් එක්ක කතා කරන්නේ බුදු දහම කොහොමද අපේ පැරණි සමාජය තුළ ක්‍රියාත්මක වුණේ. මගේ ආදරණීය දරුව දන්නවා ක්‍රිස්තුපූර්ව 3 සියවසේදී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ බුදුදහම ලංකාවට අරගෙන මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කළා. එදා ඉඳගෙන අපේ රජවරු බුදුදහම වැළඳගන්න පටන් ගත්තා. රජවරු බුදුදහම වැළඳගත්තට පස්සේ රාජමාලිගාවේ ඉඳපු මැති බිසෝවරු, මැති අමතිවරු ආදී සියලු දෙනාම බුදු දහම වැළඳ ගත්තා. ඒ මග ගමන් කරපු රටවැසියොත් බුදු දහම වැළඳ ගන්නට පටන් ගත්තා. ඒ අනුව එදා ඉඳලා අපේ පැරණි සමාජයේ අද දක්වාම ප්‍රධාන ආගම විදියට තිබුණේ මගේ ආදරණීය දරුවනේ බුදු දහම. බුදු දහමට අමතරව තවත් ආගම් කිහිපයක්ම ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. කතෝලික ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, ඒ වගේ වෙනත් ආගමුත් ලංකාව ඇතුලේ එදා පැරණි සමාජයේ තිබිලා තියෙනවා. ඒ පිළිබඳව මම වෙන දවසක වෙනම පාඩමකින් ඒ වෙනත් ආගම් පිළිබඳව මගේ ආදරණීය දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. යනු මම අද දවසේ මගේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලංකාවේ පැරණි සමාජයේ කොහොමද මේ බුදු දහම ක්‍රියාත්මක වුණේ. යනුව මං කලින් කිව්ව වගේ ආදරණීය දරුවනේ එදා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරවලා ලංකාවට බුදු දහම හඳුන්වලා දුන්නා. කෙටි කාලයක් ඇතුළත මේ බුදු දහම ලංකාවේ බොහෝ ප්‍රදේශවල පැතිර ගියා. බොහෝ අය බුදුදහම වැළඳ ගත්තා. ඒත් සමගම බුදුදහමේ තිබුණු බුදුදහමේ තියෙන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේ දේවල් අපේ සමාජය ඇතුළට කිඳා බහින්නට පටන් ගත්තා. මගේ ආදරණීය දරුවනේ, එදා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ මහා අරිට්ට කුමාරයා මහා අරිට්ට ස්ථවරයාණන් වහන්සේ විදියට පැවිදි වෙනවා. ඒ පැවිදිවීමත් එක්ක ආරම්භ වෙනවා ලංකාවේ භික්ෂු ශාසනය. ලංකාවේ බුදු දහමේ පදනම වුණේ පුතේ මෙන්න මේ භික්ෂු ශාසනය. භික්ෂු ශාසනයත් එක්ක තමයි මගේ ආදරණීය දරුවනේ ලංකාවේ බුදු දහම ව්‍යාප්ත වෙලා යන්නේ. එදා අරිට්ට ස්ථවරයාණන් වහන්සේගෙන් ආරම්භ වන ලංකාවේ බුද්ධ ශාසනය කෙටි කාලයක් ඇතුළත, භික්ෂු ශාසනය කෙටි කාලයක් ඇතුළත බොහෝ සෙයින් ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. බොහෝ දෙනෙක් දැනුම් තේරුම් තියෙන බොහෝ දෙනෙක් බුදුදහම පිළිබඳව ඇතිවෙච්ච පැහැදීම හේතු කොටගෙන භික්ෂු ශාසනයට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇතුළත් වෙන්නට පටන් ගන්නවා. ඒත් සමගම මගේ ආදරණීය දරුවනේ, මේ අපේ මහා සංඝරත්නයට, එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේලාට වාසය කරන්න ස්ථානවල අවශ්‍යතාවයක් පැන නැගින්නට පටන් ගත්තා. එදා අපේ පැරණි සමාජය තුළ වාසය කරපු රජවරුන් ඇතුළු රජවරු, ඇමතිවරු, බිසෝවරු ඇතුළු සියලු දෙනාම මේ භික්ෂු ශාසනය පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව බොහෝම පැහැදීමෙන් තමයි මගේ ආදරණීය දරුවනේ කටයුතු කරලා තියෙන්නේ. භික්ෂු ශාසනය ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙනකොට, අර මං කලින් කිව්වා වගේ භික්ෂූන් වහන්සේලාට වාසය කරන්න ස්ථානවල අවශ්‍යතාවය පැනනගින්නට පටන් ගත්තා. ඒ අනුව අපේ සමාජය තුළ ජීවත් වෙච්ච විවිධ තරාතිරම්වල පුද්ගලයෝ මුල් කාලීනව මේ භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා ස්වභාවිකව තිබුණු ගල්ලෙන් පූජ කරන්නට කටයුතු කළා තියෙනවා. මගේ ආදරණීය දරුවෝ දන්නවා ස්වභාවික ගල්ලෙනක් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට මේ ස්වභාවිකව තිබුණු ගල්ලෙන් පිරිසිදු කරලා භික්ෂූන්ගේ වාසස්ථානයට ගැළපෙන විදියට ඒවා ප්‍රතිනිර්මාණය කරලා භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නට අපේ පැරණි සමාජය තුළ ජීවත් වෙච්ච රජවරු, ප්‍රභූවරු ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයෝ කටයුතු කළා තියෙනවා. අපිට පුතේ ලංකාවේ ඇතුලේ ගත්තොත් එදා මේ අනුරාධපුර යුගයට පමණක් අදාළ වන භික්ෂූන් වහන්සේලාට විවිධ අය විසින් පූජා කරන ලද ගල් ගුහා 1600කට වඩා වැඩි ප්‍රමාණයක් පුතේ අපිට හම්බෙනවා. එතනින්ම අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් එදා මේ භික්ෂු ශාසනය කොයිතරම්නම් ව්‍යාප්ත වෙලා තිබුණද කියන අවබෝධය, දැනුම, ඒ වටහා ගැනීම අපිට ඒ ඔස්සේ ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම පුතේ මේ ගල් ගුහාවක්, ස්වභාවික ගල් ගුහාවක් භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථානයට සුදුසු ගල් ලෙනක් බවට පරිවර්තනය කරද්දී, විශේෂයෙන්ම ඒ ගල් ලෙන ඇතුළට වතුර නොයන විදියට ගල් ලෙනේ පියස්ස යටින් කටාරමක් කොටලා ඒ ගල් ලෙන ඇතුළට වතුර එන එක වළක්වන්නට කටයුතු කළා තියෙනවා. ඒ වගේම පුතේ මේ බොහෝ ගල් ලෙන් වල අර මං දැන් කලින් කතා කරපු කටාරමට යටින් බ්‍රාහ්මීය අක්ෂරවලින්, ඒ වගේම පැරණි ප්‍රාකෘත සිංහල භාෂාවෙන් ලියපු විවිධ ලේඛනයන් අපිට හම්බෙනවා. ඒ ලේඛනවල සඳහන් වෙලා තියෙන පුතේ මූලික වශයෙන්ම එම ගල්ලෙන කවුද භික්ෂූන් වහන්සේලාට පූජා කරේ. පුතේ පෙළපොතෙත් තියෙනවා චාරිකාවක් එහෙම යනවනම් මේ වසංගත තත්ත්වය නිමා වෙලා පාසලෙන් අපිට අධ්‍යාපන චාරිකාවක් එහෙම යන්න ලැබුණොත් අපිට කවද හරි ගිහිල්ලා මේ ගල්ලෙන් තියෙන ප්‍රදේශ නරඹන්න තිබුණා නම් ඒක අපේ ලොකු වාසනාවක්. මගේ ආදරණීය දරුවනේ, මිහින්තලය, රිටිගල, වෙස්සගිරිය, සීගිරිය මෙන්න මේ කියන ප්‍රදේශවල අපිට ගල්ලෙන් විශාල වශයෙන් දැක ගැනීමට හැකියාව තියෙනවා. අදටත් ඔබට යන්න පුළුවන් නම් මේ ප්‍රදේශවල තියෙන ගල්ලෙන් අපිට සියසින්ම දැක ගැනීමට හැකියාවක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ පුතේ, අර ගල්ලෙන්වල කටාරමට යටින් මේ ගල්ලෙන පූජකරේ කවුද කියලා සඳහන් කරලා තියෙනවා. මිහින්තලේ එක්තරා ගල්ගුහාවක කොටලා තියෙන පුංචි වාක්‍ය කොටසක් මම මගේ ආදරණීය දරුවන්ගේ මතකයට නංවන්නම්. ඒ ලෙන් ලිපියේ සඳහන් වෙනෝ පුතේ, පරුමක ගුත පුත පරුමක සුමන ලෙනෙහි අගත අනගත චතුදිස සංගස දිනේ. පරුමක ගුත පුත පරුමක සුමනහ ලෙනේ අගත අනගත චතුදිස සංගස දිනේ. බලමු පුතේ, මෙහෙම කිව්වට මගේ ආදරණීය දරුවන්ට මේක තේරුම මොකද්ද කියලා අවබෝධයක් වෙන්නේ නැහනේ. අපි අහගෙන ඉන්න දරුවෝ හොඳට අවබෝධ කරගන්න පුතේ, මේකේ තේරුම තමයි ප්‍රධානියක වූ ගුප්තගේ පුත්‍රයා වන ප්‍රධානී සුමන විසින් මෙම ගුහාව මෙහි ආවා ඌද නොආවා ඌද සතර දිශාවේ සංඝයාට පූජා කරන ලදි. එයානෝ පුතේ, අර මම කලින් කිව්ව කාරණාව මේකෙදි අපිට හොඳටම පැහැදිලි වෙනවා. මොකක්ද මේ භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා අවශ්‍ය කරන ලෙන් අපේ විවිධ තනතුරු දරපු පුද්ගලයෝ, සමාජීය වශයෙන් බැබළුණු විවිධ තරාතිරම්වල ජීවත් වෙච්ච පුද්ගලයෝ මේ භික්ෂූන් වහන්සේලාගේ වාසයට සුදුසු ගල්ලෙන් පූජා කරන්නට කටයුතු කළා තියෙනවා. පුතේ, ගල්ලෙන් වලට අමතරව තවත් අපේ මූලාශ්‍රවල සඳහන් වෙනවා මේ භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථානය පිණිස ඉදිකරන ලද පන්නශාලා කියලා ගොඩනැගිලි විශේෂයක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මේ පන්නශාලා කියලා කියන්නේ පුතේ පන් ඉලුක් ආදියෙන් සකස් කරන ලද වරිච්චියෙන් බිත්ති තනන ලද ගොඩනැගිල්ල තමයි අපි කියන්නේ පුතේ පන්නශාලා කියලා. හරිද? ඒ වගේම පුතේ, අද දවසේ අපි වර්තමානයේ පාවිච්චි කරන පන්සල කියන වචනයත් නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ මේ පන්නශාලා කියන වචනෙන්. ඒ වගේම කතා කරන්න ඕන මගේ ආදරණීය දරුවනේ, එදා ඔය පන්නශාලා තුල, එහෙම නැත්නම් ගල්ලෙන් තුල භික්ෂූන් වහන්සේලා කීප නමක් වාසය කළා තියෙනවා. ඒ අතරින් ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් බොහෝ විට ඒ තුල ඉඳලා තිනෝ මගේ ආදරණීය දරුවනේ. ඒ වගේම ඒ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා යටතේ කටයුතු කරපු තවත් භික්ෂූන් වහන්සේලා රැසක් ඉඳලා තිනෝ. මූලාශ්‍රවල පුතේ අන්න ඒ භික්ෂූන් වහන්සේලාව හඳුන්වන්න අන්තේවාසික කියන නම පාවිච්චි කළා තිනෝ. අන්තේවාසික කියන නම පාවිච්චි කළා තියෙනවා. මහලගමුව ප්‍රදේශයෙන් හම් වෙන ගල්ගුහාවක පුතේ තිස්සරක්කිත නම් වූ තෙරුන්ගේ අන්තේවාසික ලෙස කටයුතු කළපු පුස්ස නැමැත්තෙකු පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. එදා පුතේ මේ නායක ස්වාමීන් වහන්සේලාව හඳුන්වන්න තෙර කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ භික්ෂූන් වහන්සේලා සමග කටයුතු කරපු ඉතා සමීපව කටයුතු කරපු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාව හඳුන්වන්න සදි විහරිය කියන වචනය පාවිච්චි කරලා තිනෝ. සදි විහරිය කියන වචනේ නිර්මාණය වෙන්නේ පුතේ සද්දි එකතු කිරීම විහාරික කියන වචනේ. සද්දි කියන්නේ සමීප, විහාරික කියන්නේ සමීපව වාසය කරන්නා කියන තේරුම. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් කියන්නට ඕන පුතේ, එදා ලාංකීය භික්ෂු සමාජය තුල ත්‍රිපිටකය විනය, අභිධර්ම, සූත්‍ර කියන ත්‍රිපිටකය කටපාඩමෙන් පවත්වාගෙන ආපු භික්ෂූන් වහන්සේලා එදා අපේ සංඝ සමාජය තුල ඉඳලා තිනවා. මගේ ආදරණීය දරුවෝ දන්නවා වලගම්බා රාජ්‍ය සමයේ මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ගාන්තාරූඪ වෙන්න කලින් මේ ත්‍රිපිටකය කටපාඩමෙන් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ ආදරණීය දරුවනේ භික්ෂූන් වහන්සේලා විසින්. අන්නේ ත්‍රිපිටකයේ කොටස් තමන්ගේ මතකයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රඳවාගෙන ආපු භික්ෂූන් වහන්සේලාව අපි හඳුන්වනවා පුතේ බානකවරු කියලා. මෙන්නත්තම් බානක පරපුරේ භික්ෂූන් වහන්සේලා කියලා. අප්‍රමාණ වෙච්ච ධාරණ ශක්තියක් තිබුණු භික්ෂූන් වහන්සේලා තමයි මේකට තෝරගෙන තියෙන්නේ. මගේ ආදරණීය දරුවෝ දන්නවා මේ ත්‍රිපිටකය ගත්තත් පුතේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවනේ, විනය, සූත්‍ර, අභිධර්ම කියලා. ඒ වගේම පුතේ විනය පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදෙනවා. පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි කියලා විනය පිටකයත් කොටස් පහකට බෙදෙනවා. ඒ වගේම සූත්‍ර පිටකයත් පුතේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා කොටස් වලට බෙදෙනවා. ඒ වගේම අභිධර්ම පිටකයත් පුතේ කොටස් 6කට බෙදෙනවා. මේ සූත්‍ර, විනය, අභිධර්ම පිටකවල එන විවිධ අනු කොටස් අපේ මේ බානක පරපුරේ භික්ෂූන් වහන්සේලා මතකයෙන් රඳවාගෙන ඇවිල්ලා තියෙනවා පුතේ. ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා ඒ පිළිබඳව, ඒ කටයුතුවල නියලෙච්ච භික්ෂූන් වහන්සේලා පිළිබඳව. එවැනි භික්ෂූන් වහන්සේලාව හඳුන්වලා තියෙන්නේ පුතේ අදාළ පිටකේ ඒ කොටසේ නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. උදාහරණයක් විදියට දීඝ බානක, ඒ වගේම සංයුක්ත බානක. දීඝබානක කියලා කිව්වේ දීඝනිකාය කටපාඩමෙන් මතකේ රඳවාගත්ත භික්ෂූන් වහන්සේලා. සංයුක්තනිකාය කටපාඩමෙන් රඳවාගත්ත භික්ෂූන් වහන්සේලා සංයුක්ත බානක කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒ අනුව වලගම්බා රාජ්‍ය සමයේ මේ ත්‍රිපිටකය ග්‍රාන්ථාරූඪ වෙන්න කලින් මුළු ත්‍රිපිටකයම කටපාඩමෙන් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ පුතේ මෙන්න මේ අප්‍රමාණ ධාරණ ශක්තියක් තිබුච්ච බානක පරපුරේ භික්ෂූන් වහන්සේලා විසින්. ඒ වගේම පුතේ කතා කරන්නට ඕන අපේ පැරණි සමාජයේ බුද්ධාගම, එහෙම නැත්නම් බුදු දහම, සංඝ සමාජය කොහොමද තිබුණේ පිළිබඳව කතා කරද්දී අපිට අමතක කරන්න බැහැ පුතේ වැදගත්ම දෙයක්. ඒ තමයි පුතේ කතින උත්සව පැවැත්වීම. අදටත් සෑම විහාරකම පාහේ මේ කතින උත්සව පැවැත්වෙනවා. අද වගේම තමයි පුතේ එදත් ලාංකීය පැරණි සමාජයේ ඇතුලේ මේ කතින පිම්කම්, එහෙම නැත්නම් කතින උත්සව පැවැත්වීම එදා ඉමහත් ගෞරවනීය විදියට, සම්ප්‍රදායක් විදියට, සිරිතක් විදියට පැවතිලා තිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් හැලඹගල කියන ස්ථානයෙන් හම්බෙච්ච ශිලාලේඛනයක සඳහන් වෙනවා පුතේ වචනයක් වස වසික කියලා. වස වසික කියලා. මේ වස වසික කියන වචනේ තේරුම තමයි පුතේ වස්වාසය කිරීම කියන එක. එතකොට ඒක තුලින්ම පැහැදිලි වෙනවා මේ කටින පින්කම් උත්සව තිබිලා තියෙනවා කියන එක. මොකද කටින පින්කම් උත්සව පැවැත්වෙන්නේ මේ වස් කාලයේට. ඒ වගේම තමයි පුතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේම අපිට හම්බෙන ප්‍රදේශයක් තියෙනවා කොතල කිහිඹියාව කියලා. අන්නේ ප්‍රදේශයෙන් හම්බෙන තවත් ශිලාලේඛනයක වසවසික සහතක කියලා වචනයක් එහෙම නැත්නම් යෙදුමක් අපිට හම්බෙනවා. ඒකේ සිංහල සරල තේරුම තමයි පුතේ කටින චීවරය කියන එක. මගේ ආදරණීය දරුවෝ දන්නවා මේ කටින පින්කම් පැවැත්වෙන අවස්ථාවේදී අපි භික්ෂූන් වහන්සේලා සඳහා කටින චීවරයක් පූජා කිරීම සම්ප්‍රදායක් විදියට සිරිතක් විදියට සිද්ධ කරනවා. එදාත් මීට අවුරුදු 2200කට 2500කට ආසන්න කාලයේදීත් පුතේ මෙන්න මේ කටින චීවර පූජා කිරීම එහෙම නැත්නම් කටින පින්කම් උත්සව පැවැත්වලා තියෙනවා. යානුව අද දවසේ අපි අහගෙන ඉඳපු මගේ ආදරණීය දරුවොත් එක්ක මම සාකච්ඡා කරා කොහොමද අපේ පැරණි සමාජයේ බුදු දහම තිබුණේ. එහෙම නැත්නම් භික්ෂු ශාසනය කොහොමද ක්‍රියාත්මක වුණේ. ඒ වගේම භික්ෂු ශාසනය ගත්තට පස්සේ එහිලා වැදගත් වෙච්ච දේවල් මොනවද? ඒත් එක්කම ගොඩනැගී තිබුණු චාරිත්‍ර වාරිත්‍ර මොනවද? ආදී වශයෙන් මම අපිවහගෙන ඉන්න අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. ඒ අනුව මගේ ආදරණීය දරුවනේ අද දවසට අපට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. මේ පාඩවේම ඒ කියන්නේ මගේ ආදරණීය දරුවනේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජය කියන පාඩමේම ඉදිරි පාඩම් කොටසක් සමගින් ඔබත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් රුහුණු ගුරුගෙදර වැඩසටහනින් අදට සමුගෙන යනවා. අපි වහගෙන ඉන්න මගේ ආදරණීය දරුවන්ට සුබ දවසක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම අම්බලංගොඩ කලාපේ ගා පීද එස්කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් භාරව කටයුතු කරන දිශාන් සුරංග. ඒ වගේම මගේ ආදරණීය දරුවනේ ඔබට මේ පාඩම් කොටස් පිළිබඳව වැඩිදුර දැනගැනීමක් වැඩි විස්තරයක් ඒ වගේම යම් ගැටලුවක් පැන නගිනවා නම් අද වෙන විට ඔබට අපි දියත් කරලා තියෙනවා කෙටි පණිවිඩ වැඩසටහනක්. අන්නේ කෙටි පණිවිඩයක් අපිට එවලා ප්‍රශ්නයක් ඔබට යොමු කරන්න තියෙනවා නම් වැඩිදුර දැනගැනීමක් ඔබට කරන්න තියෙනවා නම් අපව ඒ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. ඔබ විසින් එවන ප්‍රශ්නයට අපි ඉදිරි වැඩසටහනකදී හෝ පෞද්ගලිකවම හෝ ඔබට නැවත ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා. අපත් සමග සම්බන්ධ වෙලා ඉඳපු සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක් ආයිබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ඉතිහාස විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් තිබේ නම් HIS හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 0.7481 0.88 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර